SBS සිංහල ගුවන්විදුලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
ඔදෑමනම් මේ බ්‍රහස්පතින්දා දවසේ අපි මේක් වෙන්නේ ලෝපුරා විවිධ රටවලින් මේකේ වීගෙන යන සතියේදී වාර්තා වුණු උණුසුම් වැදගත් තොරතුරු ගැන අවධානයක් යොමු කරන අපේ SBS සිංහල සේවයේ ලෝවට විශේෂාංගයක් එක්ක. මේ සඳහා සුපුරුදු ලෙසින් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා ප්‍රංශ පුවත් සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අයිබෝන් අමල්.
අයිබෝන් නිපුණ.
හොඳයි අමල්, මේ ගෙවිගෙන යන සතියේදී ඊශ්‍රායල සහ ඉරානය අතර ඇති වෙලා තියෙන සටන් ගැන තමයි, මිසයිල් ප්‍රහාර ගැන තමයි වැඩි කතා බහක් ලෝකයේ වැඩි අවධානයක් යොමු වෙලා තියෙන්නේ. ඉතින් අපිට බදාදා දවසේදී දැනගන්න ලැබුණේ මේ බදාදා අලියොම ඊශ්‍රායලයට හයිපර්සොනික් මිසයිල් එල්ල කරා කියලා ඉරානය සඳහන් කිරීම. අවල්, මේ ගැටුම්කාරී තත්ත්වය ගැන ලැබෙන අලුත්ම තොරතුරුත් එක්ක එහෙමනම් අපි මේ විශේෂාංගය අද පටන් ගමු.
ඔව් නිපුණ, දැන් අපි මේ යුදමය තත්ත්වය බැලුවොත් ඔය හයිපර්සොනික් මිසයිල් ප්‍රහාරය තමයි අලුත්ම දෙයක් හැටියට ඉරානය පැත්තෙන් වාර්තා වෙන්නේ. සිකුරාදා ඊශ්‍රායලය ඉරානය ඉලක්ක කරගෙන ඒ ප්‍රහාර එල්ල කළාට පස්සේ ඒ ප්‍රති ප්‍රහාර එල්ල කරන අවස්ථාවලදී දිගින් දිගටම ඊශ්‍රායලයට පුළුවන් වුණා ඒ මිසයිල් ප්‍රහාර ව්‍යර්ථ කරන්න. ඊශ්‍රායලයේ සතු අයන් ඩෝම් කියන ඒ ආරක්ෂක පද්ධතිය තුළින් ඔවුන්ට සාර්ථකව ඉරානයෙන් එල්ල කරන දුරදිග අවි මැඩ පවත්වන්නට හැකියාව තිබුණා. නමුත් ඊයේ සිට ඔවුන් ආරම්භ කළා තියෙනවා මේ හයිපර්සොනික් මිසයිල් එල්ල කරන්න. මේ හයිපර්සොනික් මිසයිල් වල තියෙන විශේෂත්වය තමයි නෙපෙන මේක ශබ්දයේ වේගය වගේ පස් ගුණයකින් මේක ගමන් කරන නිසා ඊශ්‍රායලයේ සතු අයන් ඩෝම් ඒ ආරක්ෂණ පද්ධතියට මේවා නතර කර ගැනීමේ හැකියාව අඩුයි කියලා තමයි දැනට වාර්තා වෙන්නේ. ඉතින් මේ යුද්ධමය තත්ත්වය දැන් තවත් උත්සන්න වෙච්ච බවක් අපිට මේකෙන් පෙනී යනවා. ඉතින් මෙතනදී ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඉරානයට අනතුරු ඇඟිමක් කළා තියෙනවා යටත් වෙන්න කියලා. මේ යුද්ධය නතර කරන්නට නම් ඒ එක්කම සඳහන් කළා තියෙනවා න්‍යෂ්ටිකාව නිෂ්පාදනය සම්බන්ධයෙන් ඇමරිකාවත් එක්ක නව ගිවිසුමකට එළමෙන්න කියලත්. ඊට අමතරව ඊශ්‍රායලය දැඩි උත්සාහයක් ගන්නවා ඇමරිකාව තමන්ගේ පැත්තට එකතු කරගන්න. විශේෂයෙන්ම ඉරානය සතු ඒ පරීක්ෂණ සිද්ධ කරන භූගත රසායනාගාර පරීක්ෂණාගාර විනාශ කර දැමීමට ඔවුන් බලාපොරොත්තු වෙන ඇමරිකාවෙන් විශේෂයෙන් මේ බංක බස්ට කියන බෝම්බ වර්ගය ලබා ගන්නට. නමුත් එය ලබා දීම සම්බන්ධයෙන් ඇමරිකාවේ තරම් කැමැත්තක් මේ වෙනකොට දක්වලා නැහැ.
ඒ වගේම මේ සතියේදී 2025 වසරේ G7 සමුළුව පැවැත්වුණා. මේ අතරතුරේ කැනේඩියන් රොකීස්හි දුරස්ත නවාතැනකදී ලෝක නායකයින් යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි හමුවීමක් සිද්ධ වුණා. නමුත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ සඳහා සහභාගී වුණේ නැහැ කියලා තමයි සඳහන් වෙන්නේ. මේ ගැන මොනවද අමල් වාර්තා වෙන්නේ?
ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඇත්තම මේ G7 සමුළුවේදී යුක්‍රේන් ජනාධිපති සෙලෙන්ස්කි සමග සාකච්ඡාවක් ඇති වෙයි කියන විශ්වාසයක් තිබුණා. සෙලෙන්ස්කි ජනාධිපතිවරයා බලාපොරොත්තු වෙලා තිබුණේ ඇමරිකාවේ සහාය ලබා ගන්න. එක්කම ඇමරිකාව සමග විශේෂයෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාත් සමග මීට කලින් පළුදු වෙච්ච මිත්‍රත්වය නැවත ගොඩනගා ගැනීමට ඔහු බලාපොරොත්තු වුණා මේ අවස්ථාව කරගන්නට. නමුත් මැද පෙරදිග ඇති වෙලා තියෙන යුදමේ තත්ත්වය නිසා ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා G7 සමුළුවේ ඒ විවෘත කරන අවස්ථාවට පමණක් සහභාගී වෙලා මේ සමුළුවේ පිටත් වුණා. ඉතින් මෙතනදී යුක්‍රේනයට විශාල පාඩුවක් හැටියට දකින මේ විදිහට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා සමුළු අවසන් වෙන්නට කලින් ඉවත් වීම සම්බන්ධයෙන් කෙසේ වෙතත් විශේෂයෙන්ම කැනඩාවෙන් ප්‍රතිඥාවක් ලැබුණා තව දුරටත් යුද ආධාර කැනඩාවෙන් ලබා දෙනවයි කියලා. විශේෂයෙන්ම යුක්‍රේනයට විශාල ණය මුදල් ලබා දීමත් ඒ වගේම යුක්‍රේනය නැවත ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඒ අවශ්‍ය උපකරණ යුක්‍රේනයට කැනඩාවෙන් ලබා දීමටත් එකඟතාවය පළ කළා. අනෙකුත් G7 රටවල්වල රාජ්‍ය නායකයනුත් මේ අවස්ථාවේදී ඔහුට එවැනිම ප්‍රතිඥා ලබා දුන්නේ කියලා තමයි වාර්තා වෙන්නේ. නමුත් ඔහු බලාපොරොත්තු වෙච්ච අර ඩොනල්ඩ් ට්‍රම්ප් එක්ක පවත්වන්න තිබිච්ච ඒ සාකච්ඡාව ඔහුට කරගන්න බැරි වුණා.
ඒ වගේම සඳුදා පැරිස් ගුවන් ප්‍රදර්ශනයක ඊශ්‍රායල් අවිසම්බන්ධයෙන් වුණ කුටි වසා දැමීමක් සිද්ධ කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. මේ නිසා යම් උණුසුම්කාරී තත්ත්වයක් මතුවලා තියෙනවා. ඒ වගේම ඊශ්‍රායලයේ මේ පියවර හෙලා දැකලා තියෙනවා. මේ ගැනත් කතා කරමු අමල්.
නිපුණ, මේ පැරිස් එයාෂෝ කියන එක සාමාන්‍යයෙන් වාර්ෂිකව පැවැත්වෙන විද්‍යාන සම්බන්ධයෙන් ප්‍රධානතම ලෝකයේ ප්‍රධානතම එයාෂෝ එක හැටියට හඳුන්වන්නේ. ඉතින් මෙතනදී ගුවන් යාන පමණක් නෙමෙයි අවියාවිද නිෂ්පාදකයනුත් තමන්ගේ ඒ නව උත්පාදනයන් ලෝකයට එළිදැක්වීමට මේ ප්‍රදර්ශනය මූලික කරගන්නවා. මේ අවස්ථාවේදී මේ සඳුදා මේ යාශෝ එක ආරම්භ වෙන අවස්ථාවේදී ප්‍රංශ බලධාරීන් සඳහන් කරලා තිබුණ ඊශ්‍රායලයේ අවියායුධ නිෂ්පාදකෙන්ගේ කුටි උපකරණ ප්‍රදර්ශනය කිරීම තහනම් කරලා තිබුණ. ඒ අනුව නිෂ්පාදකයන්ගේ ඒ කුටි කළුපාට ප්ලාස්ටික් වලින් වසා දමල තිබුණා. ඉතින් මේකට තමයි ඊශ්‍රායලයේ බොහොම දැඩි ලෙස ඔවුන්ගේ කනස්සල්ල පළ කළේ, විරෝධය පළ කළේ. නමුත් මේ ප්‍රදර්ශනය ආරම්භ වෙන අවස්ථාවේදී යම්කිසි අර්බුදකාරී තත්වයක් තිබුණා නිපුණ. මොකද මේ ගුවන් ප්‍රදර්ශනයට බෝයිං සමාගම ඔවුන්ගේ සහභාගීත්වය යම් ප්‍රමාණයකින් අඩු කළ තිබුණා. මොකද ඊට කලින් සතියේ ඉන්දියාවේ ඇතිවෙච්ච ඒ ගුවන් අනතුරත් එක්කලා බෝයිං සමාගමත් ඒ තමන්ගේ ප්‍රදර්ශන කුටියේ සහභාගීත්වය සෑහෙන දුරට අඩු කළ තිබුණා. ගුවන් ප්‍රදර්ශනයේ ආරම්භයේදීම යම්කිසි ආන්දෝලනාත්මක තත්ත්වයක් තිබුණා. ඒක තවත් උත්සන්න වුණා මේ විදිහට ඊශ්‍රායලයේ අවියායුධ නිෂ්පාදකයන්ට ප්‍රංශය විසින් පනවපු තහනමත් එක්කලා.
ඔවම පහුගියදා සිද්ධ වුණ එයා ඉන්දියා ගුවන් අනතුරට භාජනය වූ මගීන්ගේ මළ සිරුරු ඥාතීන්ට බහරදීම මේ සතියේදී ආරම්භ වුණා. නමුත් තවමත් හඳුනා නොගත් සිරුරු ගැන සිද්ධ කරපු DNA පරීක්ෂණ ප්‍රතිඵල එනතුරු පිරිසක් ඉන්නවා කියලා තමයි ඉන්දිය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. මේ ගැනත් අවසන් වශයෙන් කතා කරමු අමල්.
මෙතන මේ වෙනකොට නිපුණ මේ ගුවන් අනතුරෙන් යානයේ සිටපු ඒ වගේම භූමියේ හිටපු පුද්ගලයන් මරණ සංඛ්‍යාව 279ක් හැටියට තමයි සඳහන් වෙලා තියෙන්නේ. නමුත් ඒ 279 දෙනාගෙන් ඉතාමත්ම සුළු මළසිරුරු ප්‍රමාණයක් තමයි දැනටමත් ඥාතීන්ට බාර දීලා තියෙන්නේ. මේ වෙනකොට ඉන්දිය බලධාරීන් සඳහන් කරලා තියෙනවා ඔවුන් දිගින් දිගටම මේ ගුවන් යානයේ ගමන් ගත්තු මගීන්ගේ ළඟම ඥාතීන්ටත් ඒ වගේම මේ භූමියේ හිටපු මේ අනතුරෙන් විපතට පත්වෙච්ච පුද්ගලයන් කියලා සැක කරන අයගේ ඥාතීන්ටත් තමන්ගේ DNA සාම්පල බලධාරීන්ට ලබා දෙන්නයි කියලා. ඉතින් භූමියේ 38 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා කියලා වාර්තා වෙනවා. ඉතින් ඒ අයගේ ඥාතීන්ටත් කියලා තිබුණා තමන්ගේ මේ DNA සාම්පල දෙන්න, ඒ තුළින් මේ මළසිරුරු හඳුනා ගැනීමේ වැඩපිළිවෙලක් දියත් කරනවයි කියලා. ඉතින් ඒ එක්කම මේ අනතුර සම්බන්ධයෙන් නිපුණ දැනටමත් ඉන්දිය බලධාරීන් මේ ගුවන් යානයේ තිබිච්ච අපි කියන මේ කළු පෙට්ටි එහෙම නැත්නම් බ්ලැක් බොක්ස් දෙකම බලධාරීන් විසින් සොයාගෙන තිනෝ. ඉතින් අතිශයින්ම වැදගත් මේ උපකරණ දෙක දැන් විශ්ලේෂණය කිරීම සඳහා යොමු කරන්නට නියමිතයි. ඔවුන් විශ්වාස කරනවා සති කිහිපයක් ඇතුළතදී කළු පෙට්ටි දෙක විශ්ලේෂණය කිරීම තුළින් අපිට මීට වඩා හොඳ අදහසක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. මොකක්ද මේ විදිහට මේ ගුවන් යානය ගුවන් ගත වෙලා විනාඩියක් යන්නත් කලින් කඩා වැටෙන්නට හේතුව කියලා.
හොඳයි අමල්, එහෙමනම් ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ බ්‍රහස්පතින්දා දවසේදී SBS සිංහල සේවයත් එක්ක සම්බන්ධ වෙලා මේ තොරතුරු අපිට සමීප කරාට. එහෙමනම් අපි ලබන සතියේත් යලිත් මුණ ගැහෙමු. අයිබෝන් නමන්.
අයිබෝන් නමන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.